අවකාශයේ පාසල
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර අයිපුවන් ආදරණීය දුවේ පුතේ, අද මා ඔබ සමග එකතු වෙන්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන රුහුණු ගුවන්විදුලි මගින් විකාශනය වන ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන සමගයි. මම හම්බන්තොට කලාපයේ රාජකීය විදුහලේ කේ නෙලා ප්‍රියන්ති. අද ඔබ සවන් දෙන්නේ ගෘහ ආර්ථික විද්‍යාව විෂයේ 9 වෙනි පාඩමටයි. දුවේ පුතේ, අපි මීට ඉස්සර වෙලා 10 වන ශ්‍රේණිය ගෘහ ආර්ථික විද්‍යා පෙළපොතේ 3 වන පාඩම, ඒ කියන්නේ ආහාර කාණ්ඩ හා පෝෂ්‍ය පදාර්ථ කියන මාතෘකාව ගැන පාඩම් කීපයක් ඉගෙන ගත්තා, මතකද? දැන් අපි මේ මතකයනුත් එකතු කරගෙන ඉදිරියට යමු. දූල පුතාලගේ ගෙවල් වල අවුරුද්දට කැවිලි පෙවිලි හදන්න ඇතිනේ. ඒව හදන්න අපි වැඩිපුරම යොදා ගන්න මාධ්‍ය ඔයාලා දන්නවද? ඕ, ඒ තෙල්නේ. අපි ගෙදරදී තෙල් කියලා කිව්වට පෙළපොතට අනුව ඉගෙන ගන්න ඕනේ ලිපිඩ කියන නමින්. එහෙනම් දූල පුතාලා 10 වන ශ්‍රේණිය පෙළපොතේ 44 වෙනි පිටුව පෙරලා ගන්නකෝ. මෙතන ඉඳලා අපි ලිපිඩ ගැන ඉගෙන ගමු. මතක ඇතිනේ, ලිපිඩ කියන්නේ මහා පෝෂකයක්නේ. ලිපිඩවල සංයුතිය කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය. ඒත් ලිපිඩවල කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් කියන පෝෂ්‍ය පදාර්ථවලට වඩා ඉතා අඩු ප්‍රමාණයක් තමයි ඔක්සිජන් තියෙන්නේ. ලිපිඩ හැදිලා තියෙන්නේ මේදම්ල හා ග්ලිසරෝල් අණු එකතු වෙලා. මේ ලිපිඩ ජලයේදී වෙන්නේ නැහැ. ඒත් පෙට්‍රල්, ඊතර්, බෙන්සීන්, ක්ලෝරොෆෝම් වගේ කාබනික ද්‍රාවණවල දිය වෙනවා. දුවේ පුතේ, අපිට මේ ලිපිඩ තෙල් හා මේදේ කියලා කොටස් කරන්න පුළුවන්. කාමර උෂ්ණත්වයේ ද්‍රව අවස්ථාවේ පවතින ලිපිඩ තෙල් විදියටත්, ඝන ලෙස පවතින ලිපිඩ මේදේ විදියටත් හඳුන්වලා දෙන්න පුළුවන්. අපි මේ ගමන්ම මේදම්ල වර්ගීකරණයත් බලමුකෝ. මේදම්ල අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සන්තෘප්ත මේදම්ලයි අසන්තෘප්ත මේදම්ලයි. පුතාලා බලන්න පෙළපොත දිහා, හරි නේද? අපි සන්තෘප්ත මේදම්ල මොනවද බලමු. ඉස්සර වෙලාම තියෙන්නේ මිරිස්ටික් අම්ලය, බටර්වල, පොල් තෙල්වල, මාගරින්වල. ඊළඟට තියෙන සන්තෘප්ත මේදම්ලේ තමයි පාමිටික් අම්ලය. පාම් තෙල්වලත්, ෂත්ව හා ශාක ඝනමේදවලත් අඩංගු වෙනවා. දැන් අපි අනිත් සන්තෘප්ත මේදම්ලවල කැප්‍රිලික් අම්ලය ගැන දැනගනිමු. මේ අම්ලය බටර්වලත්, පොල් තෙල්වලත් අඩංගු වෙනවා. සන්තෘප්ත මේදම්ලයක් වන ලෝරික් අම්ලය පොල් තෙල්වල තියෙනවා. අවසාන සන්තෘප්ත මේදම්ලය වන බියුටරික් අම්ලය බටර්වලයි, කිරිවලයි අඩංගු වෙනවා. පුතේ දුවේ, දැන් ඔන්න සන්තෘප්ත මේදම්ලවලට උදාහරණ දැනගත්තා. ඊළඟට අපි අසන්තෘප්ත මේදම්ලත් බෙදමුකෝ කොටස් දෙකකට. ඒක අසන්තෘප්ත මේදම්ල විදියටත්, බහුවසන්තෘප්ත මේදම්ල විදියටත් බෙදා ගන්න පුළුවන්. ඒක අසන්තෘප්ත මේදම්ලවලට උදාහරණයක් විදියට ඔලීක් අම්ලය ගන්න පුළුවන්. ඔලීක් අම්ලය ඔලිව් තෙල්වල තියෙනවා. අපි බහුවසන්තෘප්ත මේදම්ලවලට උදාහරණත් බලමුකෝ. බහුවසන්තෘප්ත මේදම්ලයක් වන ලිනොලෙනික් අම්ලය සෝයා තෙල්වල, මාළු අක්මා තෙල්වල, සූර්යකාන්ත තෙල්වල අඩංගු වෙනවා. ඊළඟ බහුවසන්තෘප්ත මේදම්ලය වන ලිනොලෙනික් අම්ලය තල තෙල්වල, සූර්යකාන්ත තෙල්වල, රටකජු තෙල්වල අඩංගු වෙනවා. මේ අම්ල දෙක විතරක් නෙමේ, ඇරකිඩොනික් අම්ලයත් බහුවසන්තෘප්තයි. ඒවා රටකජු තෙල්වල තමයි තියෙන්නේ. ඔන්න දුවේ පුතේ, මේ දාම්ල වර්ගීකරණය අපි හොඳට දැනගත්තා. ඒත් අපි දැනගන්න ඕනනේ, සන්තෘප්ත කියන්නේ ඇයි, අසන්තෘප්ත කියන්නේ ඇයි කියලා. සන්තෘප්ත මේධම්ලවල කාබන් දාමයේ හයිඩ්‍රජන් පරමාණු උපරිමව දරාගෙන තියෙනවා. එතකොට මිදෙන සුළු ගතියක් එනවා. අසන්තෘප්ත මේධම්ලවල කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන තියෙනවා. ඒ කියන්නේ කාබන් දාමයේ උපරිම හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවක් දරාගෙන නැහැ. එතකොට දියර ස්වභාවයෙන් පවතිනවා. ඕනනම් අපිට මේ අසන්තෘප්ත මේධම්ල හයිඩ්‍රජනීකරණයට ලක් කරලා සන්තෘප්ත කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ දියර ස්වභාවය ඝන කරගන්න පුළුවන්. තවදුරටත් තේරුම් කළොත් අර අසන්තෘප්ත මේධම්ලවල කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන වෙනුවට හයිඩ්‍රජන් පරමාණු උපරිම සංඛ්‍යාවක් දානවා. මේකට උදාහරණයක් විදියට මාගරින් ගන්න පුළුවන්. දුවේ පුතේ, තව දෙයක් අපිට දැනගන්න තියෙනවා. ඒ තමයි මේධම්ල වර්ගීකරණයේ බහු අසන්තෘප්ත මේධම්ල දෙකක් අත්‍යවශ්‍ය මේධම්ල වෙනවා. ඒ කියන්නේ ශරීරයේ නිපදවා ගන්න බැරි නිසා ආහාරවලින්ම ගන්න ඕන. මේ අත්‍යවශ්‍ය මේධම්ල දෙක තමයි ලිනොලේයික් අම්ලය හා ලිනොලෙනික් අම්ලය. ඒ විතරක් නෙමේ, ඔමේගා 3 කියන මේධම්ලයත් ලිනොලේයික් අම්ලයේ අඩංගු වෙනවා. ඔමේගා 3 අඩංගු ආහාර විදියට තෙල් සහිත මාළු, මාළු තෙල් හඳුන්වන්න පුළුවන්. හොඳයි, අපි බලමු දරුවනේ, මේ දේ වැඩිපුර ගත්තම ශරීරයට වෙන්නේ මොනවද කියලා. එතකොට මේද ශරීරයේ තැන්පත් වෙලා එක එක ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ නිසා හොඳ සැලකිල්ලෙන් තෙල් ආහාර ගන්න ඕනේ. දූල පුතාලා දන්නවද හැදෙන ලෙඩ රෝග මොනවද කියලා? ඒ තමයි අදිරුධිර පීඩනය, හෘද රෝග, දියවැඩියාව වගේ කෙනෙකුගෙන් කෙනෙකුට බෝනවන රෝග. අපි ගොඩක් ලිපිඩ ගැන දැනගත්තා. ඒත් ලිපිඩවල කෘත්‍ය එහෙම නැත්නම් ප්‍රයෝජන දැනගත්තේ නැහනේ. අපි බලමු ලිපිඩවල කෘත්‍යයන්. ලිපිඩ අපේ ශරීරයට ශක්තිය සපයනවා. ඒ කියන්නේ ග්‍රෑම් එකකින් ශක්තිය කිලෝ කැලරි 9ක් ලැබෙනවා. කිලෝ ජූල් වලින් නම් 38ක් ලැබෙනවා. මෙතන කිලෝ කැලරි හා කිලෝ ජූල් කියන්නේ ශක්තිය මනින ඒකක. ඒක අපි කලිනුත් දැනගත්තා. ලිපිඩවල කෘත්‍යයක් තමයි මේද ද්‍රව්‍ය විටමින්. ඒ කියන්නේ විටමින් A, D, E, K ශරීරයට අවශෝෂණය කරගන්න එක. අපි මේ විටමින් ගැන ඉදිරි පාඩමේදී තවදුරටත් ඉගෙන ගමු. ලිපිඩවල තවත් කෘත්‍යයක් විදියට සෞඛ්‍ය රැකගැනීමට අවශ්‍ය මේධම්ල සපයන එක හඳුන්වා දෙන්න පුළුවන්. ඒ කිව්වේ ලිනොලේයික්, ලිනොලෙනික් වගේ අත්‍යවශ්‍ය මේධම්ල ලබලා දෙනවා. ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වටා මේද ස්තරයක් තිබෙනවා. ඒ නිසා එම ඉන්ද්‍රියන් ආරක්ෂා වෙනවා. හෘදය, අක්මා වගේ ඉන්ද්‍රියන් තමයි මේ විදියට ආරක්ෂා වෙන්නේ. ලිපිඩ ස්නේහකයක් වශයෙන් ක්‍රියා කරනවා. සමට යටින් තැන්පත් වී ඇති මේද ස්තරය නිසා ශරීර උෂ්ණත්වය නොවෙනස්ව පවතිනවා. ඒ නිසා සීතලට ශරීරයේ උරුත්තු දෙනවා. ඒ විතරක් නෙමේ, මොළය හා කපාලයේ වටා ඇති ඝන මේද ස්තරෙන් කම්පන අවශෝෂණය කරගන්නවා. ඔන්න පුතේ, අපි ලිපිඩ ගැන විස්තර සහිතවම දැනගත්තා. දැන් අපි පෙළපොතේ විදියට ඊළඟට තිබෙන පෝෂකය ගැන බලමු. ශරීරයේ ලෙඩ රෝගවලින් ආරක්ෂා කර දෙන අතරේ සිරුර තුළ විවිධ කාර්යයන් ඉටු කරන ශුද්ධ පෝෂකයක් ගැනයි සොයන්න යන්නේ. පුතාල දූල අහලා තියෙනවනේ විටමින් ගැන. එහෙනම් අපි විටමින් ගැන දන්න දේට වඩා වැඩිපුර යමක් ඉගෙන ගමු. එතකොට විටමින් ශුද්ධ පෝෂකයක්, ශුද්ධ පෝෂක ශරීරයට වැදගත් කෘත්‍යයක් ඉටු කරනවා. ඒ විතරක් නෙමෙයි, ආහාර වේලේ කුඩා ප්‍රමාණ වලින් අඩංගු වෙන්නත් ඕන. ඒ නිසා තමයි විටමින් මයික්‍රෝග්‍රෑම් මිලිග්‍රෑම් වලින් මනින්නේ. විටමින් ශරීරයට හිඟවුනොත් විවිධ රෝග ලක්ෂණ ඇති වෙනවා. ඒ වගේම අපට විටමින් ජල ද්‍රව්‍ය හා මේද ද්‍රව්‍ය කියලා කොටස් දෙකකට වෙන් කරන්නත් පුළුවන්. විටමින් බී කාණ්ඩයේ විටමින් හා සී විටමිනය ජල ද්‍රව්‍ය විටමින් වෙනවා. ඒ ඩී ඊ කේ විටමින් මේද ද්‍රව්‍ය විටමින් වෙනවා. අපි මේ විටමින් වල ආහාර ප්‍රභව, ක්‍රියාකාරීත්වය, ඌනතා රෝග, රෝග ලක්ෂණ ගැන සොයලා බලමු. පළමුවෙන්ම ජල ද්‍රව්‍ය විටමින් ගැන බලමු. අපි බී කාණ්ඩයේ විටමින් ගනිමු. විටමින් බී එක රසායනික නාමය වෙන්නේ තයමින්. නිවුඩු සහල් වල, මුං, මෑවල, රටකජු වල, සෝයා බෝංචි වල, පලා වල, කිරි වල, බිත්තර කහමද වල, ඌරු මස් වල, පීකුදු වල තයමින් අඩංගු වෙනවා. ඒ විතරක් නෙමේ, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේද පරිවෘත්තිය සඳහාත් අවශ්‍ය වෙනවා. පරිවෘත්තිය කියන්නේ ජීවය පවත්වා ගැනීමට ශරීරය තුල නිරන්තරයෙන් සිදුවන රසායනික ප්‍රතික්‍රියාවලට. උදාහරණයක් ගත්තොත් කාබෝහයිඩ්‍රේට් ජීර්ණයෙන් ලැබෙන ග්ලූකෝස් ආශ්වාසය නිසා ලැබෙන ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා ශක්තිය නිපදවීම ගන්න පුළුවන්. එන්සයිමවල සංඝටකයක් ලෙස ක්‍රියා කිරීමත් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහාත් බී එක විටමිනය අවශ්‍ය වෙනවා. ඌනතා රෝගය වන්නේ බෙරිබෙරි රෝගය. ඒකි රෝග ලක්ෂණ විදියට ආහාර අරුචිය, ස්නායු දුර්වල වීම, ශ්වසන ආබාධ, මලබද්ධය, මාංශ පේශි දුර්වල වීම කියන්න පුළුවන්. ඊළඟට අපි දෙවන ජල ද්‍රව්‍ය විටමිනය වන B2 නැත්නම් රයිබෝප්ලේවින් ගැන කතා කරමු. රයිබෝප්ලේවින් අඩංගු ආහාර විදියට පලා වර්ග, මුං, සෝයා බෝංචි, කිරි හා කිරි නිෂ්පාදිත, පීකුදු, බිත්තර, යීස්ට් හඳුන්වලා දෙන්න පුළුවන්. විටමින් B2 ක්‍රියාකාරීත්වය බැලුවොත් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේද පරිවෘත්තියට අවශ්‍ය වෙනවා. එන්සයිමවල සංඝටකයන් ලෙසත් ක්‍රියා කරනවා. B2 විටමිනේ ඌනතා රෝග වන්නේ කට දෙකිලවර තුවාල වීම. ඒ නිසා තොල් රතු වීම, තොල් ඉදිමීම, පිපිරීම, දිව රතු හෝ නිල් පැහැවීම, ඇස්වල විවිධ සංකූලතා ඇති වෙන්න පුළුවන්. විටමින් B3 විටමිනය නම් කීපයකින්ම හඳුන්වන්න පුළුවන්. නියසින්, නිකොටිනික්, නිකොටිනමයිඩ් කියලා මේ නම් වලින් හඳුන්වන්න පුළුවන්. B3 විටමිනය පීකුදු, ඌරු මස්, කුකුල් මස්, මාළු, කිරි, සහල්, රටකජු, එළවලු, වියලි පළතුරු, අර්ථාපල් පලා වර්ගවල අඩංගු වෙනවා. B3 විටමිනේ ක්‍රියාකාරීත්වය නම් ප්‍රෝටීන්, මේද, කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තියත්, එන්සයිමවල සංඝටකයන් ලෙස ක්‍රියා කිරීමත් ගන්න පුළුවන්. පෙළග්‍රා රෝගය තමයි ඌනතා රෝගය වෙන්නේ. මුඛය, දිව, උගුර තුවාල වීම, හමේ ආසාදන, ජීර්ණ අපහසුතා ඇතිවීම, මානසික ව්‍යාකූලතාව, ඒ කියන්නේ මනසේ නොසන්සුන් බව වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. විටමින් B කාණ්ඩයේ විටමිනයක් වන පැන්ටතනික් අම්ලය අඩංගු වෙන්නේ පීකුදු, බිත්තර කහමද, ධාන්‍ය වර්ග, රනිල භෝග, අලුත් එළවලු වල. පුතේ දුවේ, කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තීය ක්‍රියාවලියේදීත් උදව් වෙනවා. මේදවලින් ශක්තිය මුදා හැරීමටත් ක්‍රියා කරනවා. ඌනවීමෙන් හිසකෙස් හැලීම, පාචනය, ආහාර අරුචිය, හිසකෙස් සුදුවීම, ජීර්ණය අඩුවීම පෙන්වන්න පුළුවන්. විටමින් B6 නැත්නම් අපි පිරිඩොක්සින් කියලත් කියනවා. මේ විටමින් B6 ගත්තම ධාන්‍ය වර්ග සෝයා, නිවිති, ගෝවා, අර්තාපල්, බිත්තර කහමද, මස් මාළු, කිරි වගේ ආහාරවල අඩංගු වෙනවා. ඒ වගේම දුවේ පුතේ, ඇමයිනු අම්ල හා මේදාම්ල පරිවෘත්ති ක්‍රියාවලියටත් B6 වැදගත් වෙනවා. B6 විටමිනේ හිඟ වුණාම ප්‍රතිදේහ සැදීම අඩු වෙනවා. නීරක්තිය, සමේ රෝග, ආහාර අරුචියත් ඇති වෙනවා. විටමින් B12, ඒ කියන්නේ සයන කොබැලමින්, කුකුල් මාස්, සැමන්, ඉස්සන්, කිරි, පීකුදු වගේ ආහාරවල අඩංගු වෙනවා. පරිවෘත්ති ක්‍රියාවලියටත්, එන්සයිමයක් ලෙස ක්‍රියා කිරීමටත්, ස්නායු තන්තු වටා ඇති මයලින් කොපුව සෑදීමටත් B12 අවශ්‍ය වෙනවා. B12 විටමිනේ හිඟවීමෙන් රතු රිදුරාණු නිපදවීම නැති වෙනවා. අලස බව ඇති වෙනවා. ඒ කියන්නේ කම්මැලිකම, ලන්ට ස්නායු රෝග ඇති වෙනවා. දුවේ පුතේ, ජලද්‍රාව්‍ය විටමිනයක් වන පෝලික් අම්ලය, පීකුදු, පලා වර්ග, කොළපැහැති එළවලු, මාමයිට් වල අඩංගු වෙනවා. රතු රිදුරාණු නිපදවීමට උදව් වෙනවා. පෝලික් අම්ලය හිඟ වුණාම රතු රිදුරාණු අඩු වෙනවා, නීරක්තිය ඇති වෙනවා, බර අඩු වෙනවා, ප්‍රාග්පන්නත දරුවපත් සිදු වෙනවා. ඒ කියන්නේ නිසි කාලයට පළමුව දරුවා බිහිවීම, මේ වගේ දේවල් වෙන්න පුළුවන්. බයෝටින් කියන ජලද්‍රාව්‍ය විටමිනය සත්ව අක්මාවේ, යීස්ට් වල, බිත්තර කහමදේ, රනිල බීජවල අඩංගු වෙනවා. කාබෝහයිඩ්‍රේට් මේද පරිවෘත්තියටත් බයෝටින් උදව් වෙනවා. බයෝටින් නූන වුණාම සමේ රෝග, මාංශ පේශි වේදනාව, නිදිමත ගතිය, ශරීරයේ දුර්වල වීම සිදු වෙන්න පුළුවන්. ඊළඟ ජලද්‍රාව්‍ය විටමිනය තමයි විටමින් C, නැත්නම් ඇස්කෝබික් අම්ලය. පැඟිරි ගණයේ පළතුරුවල, ගස් ලබුවල, කජු පුහුලන්වල, පේරවල, අනූදවල, තක්කාලිවල, පලා වර්ගවල, ගෝවවල අඩංගු වෙනවා. විටමින් C යකඩ අවශෝෂණයට අපට උදව් වෙනවා. කොලජන් නිපදවීමත් සම්බන්ධක පටකොළ මනා පැවැත්මටත්, විශේෂයෙන් ප්‍රතිඔක්සිකාරකයන් ලෙසත් ක්‍රියා කරනවා. ඒ කියන්නේ ලිඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව කියන්නේ ප්‍රතිශක්තිකරණයනේ. ඒ ප්‍රතිශක්තිකරණය ඇති කර දීමට ආහාරවල තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණය බලපානවා. ඒ වගේම ප්‍රතිශක්තිකරණය ඇති කිරීමත් කරනවා. විටමින් C ඌනතා රෝගය වෙන්නේ ශීතාද රෝගය. විදුරු මස් සිදුවීම, විදුරු මසින් ලේ ගැනීම, දත් බුරුල් වීම, නීරක්තිය, තුවාල සුව වීම ප්‍රමාද වීම සිදු වෙන්න පුළුවන්. පුතේ දුවේ, ඔයාලා ජලද්‍රාව්‍ය විටමින් ගැන ගොඩාක් දේ දැනගත්තා. එතෙන්දි විටමින් B කාණ්ඩයේ අඩංගු ආහාර ක්‍රියාකාරීත්වය බොහෝ දුරට එක සමාන බවත් පෙනුණනේ. දැන් ඉතින් විටමින් වර්ගීකරණයේ මේදද්‍රව්‍ය විටමින් ගැන සොයලා බලමු. මේදේ තියෙන විටමින් විදියට A, D, E, K කියන විටමින් ගන්න පුළුවන්. ඒක අපි දන්නවා. මේදද්‍රව්‍ය විටමින් වලින් විටමින් A ගැන අපි බලමු. විටමින් A වලට රසායනික නාම දෙකක් තියෙනවා දුවේ පුතේ. විටමින් E අඩංගු සත්ව ආහාරවල රසායනික නාමය රෙටිනෝල් වෙනවා. විටමින් A අඩංගු ශාකා ආහාරවල රසායනික නාමය බීටා කැරොටින් කියලා අපි කියනවා. විටමින් A අඩංගු සත්ව ආහාර විදියට පීකුදු, කිරි, බිත්තර කහමද, බට, මාළු, මෝර තෙල් ගන්න පුළුවන්. විටමින් A අඩංගු ශාකාහාර විදියට අඹ, ගස් ලබු, ලාවලු, කහපැහැති පළතුරු, එළවලු, කංකුම්, මුකුණු වැන්න, කතුරු මුරුංග වගේ ආහාර කියන්න පුළුවන්. විටමින් ඒ නිසා සම, හිසකෙස් මනාව පවත්ව ගන්න පුළුවන්. අපේ සාමාන්‍ය වර්ධනය ඇති කරගන්නත් පුළුවන්. මුඛය, නාසය, උගුර හා ශ්ලේෂ්මල පටකවල ක්‍රියාකාරිතේ හොඳින් පවත්ව ගන්න පුළුවන්. ප්‍රතිඔක්සිකාරකයක් ලෙසත් ක්‍රියා කරනවා. විටමින් ඒ හිඟ වුණාම තමස් අන්ධතාවේ නැත්නම් රාත්‍රී අන්ධතාවේ ඇති වෙනවා. එතකොට රාත්‍රී කාලයේ පෙනීම අපැහැදිලි වෙනවා. ගොඩක් කාලයක් විටමින් ඒ හිඟ වුණාම ඇසේ බිටෝලප ඇති වෙනවා. ඇසේ සම රළු වෙනවා, වියලි වෙනවා. මේ රෝග ලක්ෂණ ගොඩක් වැඩි වුණාම අන්ධභාවය ඇති වෙන්නත් පුළුවන්. විටමින් D නැත්නම් කොලිකැල්සිපෙරෝල් තෙල් තියෙන මාළුවල, විතර කහමදවල, බටර්වල, කිරිවල, මාළු අක්මා තෙල්වල, ඒ වගේම පොස්පරස් අඩංගු ආහාරවලත්, ඒ කියන්නේ කිරි හා කිරි නිෂ්පාදිත, කුඩා මාළු වර්ගවල, කුරහන්වල, තලවල අඩංගු වෙනවා. විටමින් D නිසා අස්ථි හා දත් වර්ධනය වෙනවා. කැල්සියම් හා පොස්පරස් කියන ඛනිජ ලවණ අවශෝෂණයටත් උදව් වෙනවා. විටමින් D ඌණ වෙනකොට රිකට්ස් කියන රෝගය ඇති වෙනවා. අස්ථි විකෘති රෝගය කියලාත් කියනවා. පුංචි ළමයින්ගේ අස්ථි දුර්වල වෙනවා, විකෘති වෙනවා. වැඩිහිටියන්ගේ අස්ථි විකෘති වීම ඔස්ටියෝපොරෝසිස් හා ඔස්ටියෝමැලේසියා කියලාත් අපිට හඳුන්වන්න පුළුවන්. විටමින් E ටෙතුපිරුල් යන නමින් හඳුන්වනවා. සූර්යකාන්ත තෙල්වල, රටකජු තෙල්වල, බඩඉරිඟු තෙල්වල, තිරිඟු තෙල්වල, එළවලු තෙල්වල අඩංගු වෙනවා. විටමින් E ප්‍රතිඔක්සිකාරයක් ලෙස ක්‍රියා කරනවා. විටමින් E අඩුවීම නිසා ප්‍රාග්පර්ණත දරූපත්, වඳභාවයේ ඇතිවීම, අධික ලෙස අඩු වූ විට උදර පේශීන්ගේ වේදනාව පවා ඇති වෙනවා. විටමින් K. ඒ කියන්නේ නැප්තාක්විනෝන් කියන විටමිනය. කොළඑළවලු, නිවිති, තක්කාලි, එළවලු තෙල්, පීකුදු, විතර කහමද වගේ ආහාරවල අඩංගු වෙනවා. මේ විටමින් එක රුධිර කැටි ගැසීමට උදව් වෙනවා. හදිසි ලේ ගැලීමකදී රුධිර කැටි ගැසීම නිසා රුධිර පිටවීම වළක්වනවා. විටමින් K හිඟ වුණොත් රුධිර කැටි ගැසීම පමා වෙලා අධික රුධිර වහනයක් සිදු වෙන්න පුළුවන්. ඔන්න දුවේ පුතේ, අද අපි ලිපිඩ ගැනත්, ජල ද්‍රව්‍ය හා මේද ද්‍රව්‍ය විටමින් ගැනත් පැහැදිලිව ඉගෙන ගත්තා. මම මේ පාඩම මෙතනින් අවසන් කරනවා. ඔයාලට මේ පාඩම කියලා දෙන්න අපිට උදව් කරේ රුහුණු සේවයේ ගුරු ගෙදර වැඩසටහන. දැන් ඔයාලා පාසලෙන් ලබා දුන්න පැවරුම් තියෙනවනේ, පැවරුම් වලට පිළිතුරු ගෙදරදී ලියන්න ඕන. එතකොට තමයි අපි ලබා දුන් දැනුම මතක තබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් දුවේ පුතේ, මේ වැඩසටහන ඉදිරිපත් කළ මා හම්බන්තොට කලාපේ රාජකීය විදුහලේ කේ නිලා ප්‍රියන්ති. ආයුබෝවන්.
රුහුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. ගෘහාර්ථික විද්‍යාව විෂයට අදාළ පාඩම පිළිබඳව අද ඔබට යම් ගැටලුවක් ඇති වී තිබේ නම් HOM හිස්තැනක්, Q හිස්තැනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන් වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7481 0.7481 එකයි හාරසි අසු අට අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්නට තිබේ නම් ඔබ කළයුත්තේ ඉහත කිව් අක්ෂරය වෙනුවට සී අක්ෂරය යෙදීමයි.
අවකාශමේ පාසලෙන් නික්ම යෑමට අපිට වෙලාව පැමිණ තියෙනවා. එහෙමනම් තවත් දවසකින් ඔබ හමු වන තෙක් ඔබ සැමට ආයුබෝවන්.